බොහොම දෙනෙකුගේ අදහසක් වෙනවා අදහසක් තියෙනවා. අකුසල කර්ම වගේ කුසල කර්මත් කර්ම ඒවෙන් සතර දික්කින කුසල කර්ම නොකටිය යුතුයි කියලා. නමුත් එහෙම නොකටිය යුතු නම් ඒකින් අවඩක් වෙනවා නම් පින්වතුනි, කලම බුදුරජාණන් වහන්සේ බව දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කවදාවත් ලෝකෙට අවඩක් වෙන්නන්නේ නැහැ. නමුත් දානාදී කුසල ධර්ම සිද්ධ කිරීම තුළින් යහපතක් පවිරන්නේයි බුදුරජාණන් වහන්සේ හැම වෙලේම කත්තබ්බම් කුසලම් කුසලස් උපසම්පදා මේ වගේ නිතරම කුසල් කරන්ට මේ සත්‍යම් උද්‍යෝගිමත් කළේ උත්සාහවත් කළේ. එතකොට ඒ වගේ කුසල ධර්ම කරන්නේ යම් කෙනෙක් භවනාදී ගුණ ධර්මයක යුක්ත නම් කුසල ධර්ම නොකොට උත්සාහවත් වෙන කෙනාට වඩා බොහොම වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒක පැහැදිලි කළේ කුසල රජුගේ දියණියක් වන සුමනාවට. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙදී කුසල රජුන්ට හිටියා දුවණියක් සුමනා කියලා. මේ සුමනා හරීම බුද්ධිමත් හරීම නුවණක් තියෙන කෙනෙක්. එදා ජේතවනාරාම විහාරය කරලා අනේක දිවිතුමා එක බුදුරජාණන් වහන්සේට පූජා කරන අවස්ථාවේදී මේ සුමනාව අවුරුදු 7ක පුංචි දරියක්. ඉතින් ඒ විහාරයේ පූජා කරන පෙරහැරේ ඒ පුංචි කුමාරිකාව 500ක් නොඑක් නැතුම් ඉදිරිපත් කරන පෙරහැරේ විහාරස්ථානෙටම ආවා. ඒ පෙරහැරවල පවත්වන අවසානයේදී විහාරයේ පූජා කරන භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ පුංචි සුමනාව ඇතුළු බොහෝ දෙනෙක් සුවම් වලට පත් වුණා. සුමනාව සුවම් වෙනකොට අවුරුදු 7යි. ඒතරම් නොවන ඒ සුමනාවගේ අතීත කතාවකුත් වෙන හරීම හොඳයි. මේක පෙර මේ සුමනාව එක්තරා සිටු කුලයක උපන්න ඒගොල්ලෝ අදදී මට මතක තියෙන්නේ කකුසල බුදුරජාණන් වහන්සේ සමහර විට බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ සුමනා ඉතු කුමරියක් වෙලා උපන්න දියණියක් ටිකක් කල් යනකොට මෙයා පුඩා වදීම සිටුතුමා කලුරිය කළා. කලුරිය කළහම ඒ අම්මා තමයි මේ සුමනාව බලාගත්තේ. ඒ කාලෙදී කස්සඳු බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඉතින් ඒ නගරේ ඔක්කොම එකතු වෙලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානකට ආරාධනා කළා. මහා විශාල දානශාලාවක් හදලා බහුවදාස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කළා. ඊට පස්සේ මග දෙකක් සරසලා බොහොම අලංකාර කරලා කොටි රජපතා පිහිටවල ඒ දානශාලාව දක්වාම පාර සම කරලා අතරමග එක එක පුරුෂයෝ කියලා තිබුණා පාරහර හතමනසුන්ට පයිමන්ට නොදී අතරමගදී දම් පැන්ඩ ගන්ඩ ගත්තහම කෝලහලයක් වෙන නිසා කිසිම කෙනෙකුට කිසිම දෙයක් අතරමගදී පිටන්ට තහන දාන කාලාවට ආවහම තමයි පිටන්න. ඉතින් ඒ විදිහට සංවිධානය කළා. දැන් තාම පෙර දවස මේ තුමනා පුඩි ඉතු කුමාරි යාළුවෙක්ට දෙල්ලම් කරන්න ගිහිල්ලා හවස වෙනකොට අම්මා අඩාඩායි. තුමන අහනවා, ඇයි අම්මා අඩත් උපේ හෙට බුදුපාමොක් මහා සංඝරත්නය එකමට වටිනවා. උඹලගේ තාත්ත හිටියනම් දෙල්ලාම දැන් හැටද ගන්න තාත්තට අපිට අනේ වාසනාව අපිට නැතුව ගියාන්න තාත්තනක නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දාන පිළිගන්න එක අපිට නම් හම්බ වෙන්නේ වෙන කෙනෙකුට තමයි හම්බ වෙන්නේ. ඒක තුමන කල්පනා කළා. නෑ අපි අඩන් දෙපා අපි කොහොම හරි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල් දම් පූජ කරමු කියලා අම්මට කිව්වා. සිය නොමුතු විපතක් හදන්න හදන්න කියලා සුමන මොකද කරන්නේ? තමන්ගේ යාළුවෙක් එක්ක ගිහිල්ලා වත්ති තියෙන ඔක්කොම සමන් පුච්ච මල් කැඩුවා. කඩලා 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 කියලා යාළුවෙක් එක්ක වෙලා ඔතුන්න කොඩේ කයිත්‍යයක් මල් වලින්ම කයිත්‍යයක් කැඩුවා. ඇතුළේ කරබේ අලියම වෙනකොට අර දියනුමසු කිරිබත අම්ම හදලා තිබුණා. ඒ කිරිබත අර කරඬුව ඇතුලේ අර මල්ලුලෙන් හදපු සෑය ඇතුලේ තියෙන ඒ ටිකක් දරුවා මල්ලු වහලා. දැන් පහුවදා දාන වෙලාවේදී බුදුපාම මහා සංඝරත්නයට වඩිනවා. අතර මදුරි කිසි කෙනෙකුට තහනම් දම්පැන් පූජ කරා. සුමන දැන් මේ මල් කරඬුවක් පුලිය පියාගෙන ඒ බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය වඩින ඒ පාරයන්ට ගියා. එතකොට ඒක රැකවල් වලගෙන ඉන්න පුරුෂයෝ කිව්වා, අයිමෙන්ද අයිමෙන්ද සම්පත පූජ කරන්න. මාමනාවේ බලන්න මෙතන තියෙන මල්නේ සම්පත පූජ කරන්න තහන මල් පූජ කරන්න තහනම් නෑ මල් පූජ කරන්න පුළුවන්. එහෙනම් ඉස්සරහට යන්න. එක පසු ගියා. ඉතින් සුමන දැන් මේ මල් චෛත්‍ය කටේ පියාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට වඩිනකොට ඉතින් ආරාධනා කළා, අනේ ස්වාමී භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කරන්න, මගේ අසරණව මගේ දුක නැති කිරීම පිණිසත් මේ ගිය පියාණන්ට පින් පිණිසත් මට අනුග්‍රහ පිණිසත් අනේ ස්වාමී භාග්‍යවතුන් වහන්සේ මේ දානය පිළිගන්න කියලා ඉතින් ආරාධනා කරගෙන හිටියා. මම මේ දානය පූජා කරන කෙනෙක් උපදින උපදින හැම ආත්මභාවයකම මට සුමනාගෙන නමමල දේවා. උපදින උපදින හැම ආත්මභාවයකම සමම් ඉක්මල් සුවඳ මහමත්වා. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ යම් ශාන්ත නිවනක් සැනසුනා නම් ඒ සැනසිල්ලක් මට ලැබේවා කියලා ඉතින් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන තමයි භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් වැඩලා සුමනාව ගාව නතර වුණා. නතර වෙලා ඒක පිළි අරගෙන සායක කෙනෙක් අතට දුන්නා. මේක අරගෙන කෙලින්ම දානශාලාවට යන දානශාලාවෙන් කියන්නේ. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ දම් පිළිවෙලේ ඉන්නවා විස්සංගයත් එක්ක. අනිත් කටේල්ල දාන දෙන්න හදනකොට භාගතුනාන්සේ කිව්වා, ඔන්න මල් කරඬුව ගන්න ඉස්සර වෙලා ඔය මල් කරඬුව ඇතුලේ තියෙනවා පිළිපස්තල්ල අන්න ඒක ඉස්සර වෙලා දෙන්න කිව්වා. ඊට පස්සේ ඒ ටික ළමයි ගෙපි විදලි වලයි දාන ප්‍රතිති මේක බලාගෙන ඉඳලා සමනාවට තවත් පුරා සන්තෝෂයි. ওই විදිහට ඉදපත් පූජා කිරීම පුතගේ බොහෝ කාලයක් ඉදිරියට නොකොත් සුගතිගාමී මොදලා අපේ පුත්‍රයන් වහන්සේගේ සාසනය කුසල රජු බඹියෙන් ඇස්කලා පන්න. මේ සුමනාව තමයි හරිම නුවණන්නේ ජීවිත සුමනාවයි. ඉතින් මේ කුසල රජුවන්ගේ විතර අන්තපුරේ ජීවිතය. තව දරුවෙක් උපන්න. ඉතාම ඒ ඉදර දාස පුත්‍රයේ පුතත් දාසයකට දරුවෙක් උපන්න. දෙන්නම එක දවස උපන්න නිසා එක කාමරයකට තාල රාජකුමාරිය සිද්ධාන්ත කබඩා සිදිහනක දාස පුත්‍රයා ඒ ළඟම තියෙන බැදුරු කඩමාල්ලකට නිදි කෙරුවා. මේ දිනම මේ දෙන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳට බණ භවනා කරපු විසුණු මහත්තයලා දෙනවා. අතිකම ලබන්න බැරුව ඒ කුසලෙන් ජීවි ලෝකේ ඉපදිලා මේ මනස ලෝකෙට ආපු දෙන්නේ. එහෙම සුපිරිති හැදිරිච්ච නිසා මේ දෙන්න උපන්න හැටීම දෙන්නට ජාති ස්මරණඥානේ පහළ වුණා. පෙර ජීවිත සිහි කිරීමේ නුවණ කර්මජය හෘදයක් හැටියට පහළ වුණා. රාජකුමාරයා බැලුව තමන් ඉන්නේ කොහෙද? ඊට පස්සේ තමන් ඉන්නේ මෙහෙම රජ පිටරක ඉපදිලා ඉන්න තියෙන කොහෙන් ගන්නාවේ? දිව්‍ය ලෝකෙට කොහෙන්ද ගියේ? මෙන්න මෙහෙම භික්ෂුවක් වෙලා ගුණ ධර්ම පුරලා. එතකොට දැක්ක ඒකම බොහෝම ළඟින් ඇතුළු කරපු කුරුපක තමන්ගේ යාළු මෙත්තතා වික්ෂ මහත්තයාම කුටිකියා. එයා කුහිදින්නේ කියලා අනුපිළිවෙලින් බැලුවා. එයා දිව්‍ය ලෝකෙ කියලා බලනකොට මේ ඇන්ට පමණ පැතුන. ඊට පස්සේ එලාදී ඒ වික්ෂ මහත්තයාගේ අර රාජකුමාරයා වෙලා උපන්න ඒ ස්වාමීන් වහන්සේ පිළිවෙත් පුරන කාලෙදී ශ්‍රීම සිල්වා හරිම ගුණවත්. ඒ වගේම පිණ්ඩපාතේ ගියාම ටිකක් වැඩිදුර පිණ්ඩපාතේ ඉස්සර ගන්න පාත්‍රයක තමන්ට කොමනක් නෙමෙයි ටිකක් වැඩිදුර පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා බත් හැන්දක් හරි අනිත් අයට බෙදනවා. බඩේ බින්නේ කවුරු හරි කියොත් ඒ පාත්‍රයෙන් කොටස නොදී නම් වළඳන්. ඒ වගේ දාන ආදී කුසල ධර්මවත් කරමින් තමයි බණ භවනා කළේ. අනිත් ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? පින් පාපෙන් කරන්න ඕනේ නැති කිව්වම සතර දික් වෙනවා. අප්‍රමාදීව කුසල් නොකරන්නට ඕනේ කියලා භවනාම විතරයි කළේ. ඉතින් අනිත් ස්වාමීන් කියනවා කුසල් කළාට එහෙම සතර දික් වෙන්නේ නැහැ. සතරට සතරින් එතර උපකාරයක් වෙන්නේ. ඒ නිසා කුසල ධර්මවත් කරන්න කිව්වට හැදේ. ඉතින් දෙන්නම හොඳින් සිල් රැකපු නිසා හොඳින් හිත සමා හිත වඩපු නිසා දිව්‍ය ලෝකෙ උපන්නා. ඒ දිව්‍ය ලෝකෙ ඉපදුලා ඒ දෙන්න මෙතෙන්ට ආවහම අර දන් දීලා සිල් රැකපු ඉක්ෂුව තමයි රාජකුමාරයලා උපන්නේ. එයා ජාතිකමර ඥානය පහළ වෙලා ඒ මොහොතම අර ළඟ ඉන්න අනිස්සලාගෙන් අහනවා, මං එදා කියපු දේ කරන්නතු අද සැදුරු කඩමාල්ලක හිතා ගන්නවා නේද කියලා ඇහුවා. ඊට පස්සේ සුමනාව එතන දොරගාවිද සුමනාවට මේක ඇහුණා. අනිත් සැදුරේ ඉන්න කෙනාට ජාති ස්මර ඥානය කියලා එයා දළුව තමන්ගේ යාළුවා කියලා ආවා. ඊට පස්සේ එයා විදර්ශනා මොකටද කියලා දෙවියා කියන රාජකුමාරය මාන්නයක් ඇති කරගන්න එපා. ඔතන තියෙන සතර මහා ධාතු මෙතන තියෙන සතර මහා ධාතු කියලා එයා කියනවා. ඊට පස්සේ මේ කතාව අහගෙන ඉඳලා සුමනාව බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා භාගවත් මහා රහතන් වහන්සේගෙන් අහන ප්‍රශ්නය, ස්වාමීනි යම් ශාසනයක භික්ෂු මහන්සලා දෙනමක් සැවිදි වෙනවා. සැවිදි වෙලා එක ස්වාමීන් වහන්සේ නමක් දාන ආදී පින්කම් කරමින් බණ භවනා කරනවා. එක ස්වාමීන් වහන්සේ නමක් දාන ආදී පින්කම් නොකර බණ භවනා කරනවා. මේ දෙන්න කිසියම් විදිහකදී සියලු මාත්‍යක්ෂය කරගන්න බැරි වෙලා දිව්‍ය ලෝක ගොපන්නොත් මේ දෙන්න ජීවනසක් තියනවා. කියනවා සුමනාවන යම් භික්ෂුවක් දානාදී පින්කම් කරමින් බ්‍රහ්මචර්යා වැසුරුනා නම් එයා දිව්‍ය ආයු වර්ණ සැප බල කියන ධර්මතාවයෙන් ඉතාමත් අධික සතුටට පත් වෙනවා. යම් කිසි කෙනෙක් දානාදී කුසල ධර්ම නොකර බණ භවනා කළා නම් එයා අල්පේ ශාස්ත්‍රය වෙනවා අරයට වඩා බලයෙන් ආදී. හොඳයි ස්වාමීනි, ඉබඳු දෙන්නේ අවිල මනුස්ස ලෝකේ උපන්නොත් ඒක වෙනසක් තියනවා කියනවා සුමනාවන. දාන ආදී කුසල ධර්ම සිද්ධ කරලා යම් කෙනෙක් බ්‍රහ්මචර්යාව හැසිරුණා නම් එයා උපදිනවා නම් රාජ කුලයෝ බමුණ කුලයෝ ධන ධාන්‍යයන්ගේ සම්පත් වලින් ආශ්‍රිත කුලයක උපදින. එහෙම නැති කෙනා බොහෝම අපහසුයි, බොහෝම දුකයි. ය උත්සාහයෙන්ම යමක් හොයාගෙන ජීවත්වන තැනකයි. හොඳයි ස්වාමීනි, ඒකත් තේරෙනවා. ස්වාමීනි, ඒ දෙන්නම ආපහු සාසනයක පැවිදි වුණොත් වෙනසක් තියෙනවා කියනවා සෝමනාවෙන්. අර දාන ආදී කුසල ධර්ම සිද්ධ කළා බ්‍රහ්මචර්යාව හැදිච්ච කෙනා පැවිදි වුණොත් යාතදී නිතරම චීවර පිණ්ඩපාත සේනාසන බිලම්පද සඳහා සුත්තකතු සහයක් ඕනේ. සද්ධාවන්තයන්ට ඉගේම හිතෙනවා එයාට පූජ කරන්න. චීවර පිටපත තේනාසන ගිලම්පස හොයන්න ඕනේ එයාට. ඒව එයාම හොයාගෙන එනවා. එනසා චීවර දෙසක් නැහැ. හැම වෙලාවෙම නිවන්තන භෝජන හම්බ වෙනවා, ආරාධනාවන් හම්බ වෙනවා. ඒ පරිද ජීවිතේ උනත් ගත කරන්නේ සිව්පතියෙන් සුත්තකත පවස්තමක් වෙනවා. එතකොට දානාදී කුසල ධර්ම නොකොට බ්‍රහ්මචර්ය හැසිරෙන යා බොහෝම මහන්සි, බොහෝ සහයෙන් චීවර හොයා ගන්න ඕනේ, පින්ද පාත හොයා ගන්න ඕනේ, සේනාසන හොයා ගන්න ඕනේ, ඉලම්පස හොයා ගන්න ඕනේ. හොඳයි ස්වාමීනි, ඒකත් තේරුණා. ස්වාමීන් මේ දෙනම යම් කිසි වෙලාවකදී කෙලෙසුන්ගේ මිදුණු වෙනසක් තියෙනවා. නෑ සුමනාව, විමුක්තිය වෙනසක් නෑ. විමුක්තිය වෙනස මේකයි. ඊට පස්සේ සුමනාව කියනවා, එහෙනම් භාගතුන් වහන්සේ ජේ දේව භූතස්ස උපකාරණ පුඤ්ඤාන, මනුස්ස භූතස්ස උපකාරණ පුඤ්ඤාන, පපදිතස්ස උපකාරණ පුඤ්ඤාන. ස්වාමීනි, දෙවියන්ටත් මේ ඕන වෙනවා නේද? මනුස්සයන්ටත් මේ ඕනේ. ස්වාමීන් වහන්සේලා සැවිස්සන්ටත් මේ ඕන වෙනවා නේද? ඒව මේ සංසුමන, ඒව මේ සංසුමන, වේදේමයි සුමන වේදේමයි. දේව භූතස්ස රූපකාරාණ පුඤ්ඤාන් දෙවියන්ටත් මේ ඕන වෙනවා. මනුස්ස භූතස්ස රූපකාරාණ පුඤ්ඤාන් මනුස්සයන්ටත් මේ ඕන වෙනවා. පපුච්චස්ස රූපකාරාණ පුඤ්ඤාන් සැවිස්සන්ටත් මේ ඕන වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නිතරම ඒ නිසා පින් කට යුතුයි, නිතරම දන් දිය යුතුයි කියලා. ඒ කතාවෙන් කියන්නේ සීලාදී ගුණ ධර්මයක පිළිපදින භාවනාදී ගුණ ධර්මයක් වඩන ගමන් අපිට පුළුවන් නම් දානාදී කුසල ධර්මත් කරන්න අන්නේ ජීවිතය ශ්‍රේෂ්ඨ වෙනවා. දානාදී කුසල ධර්ම සිද්ධ කිරීම නිසා කවදාවත් සසර දික් වෙනවා කියන මේ වචනේ නොකියුතුයි. සසර දික් කරගන්නවාද, කෙටි කරගන්නවාද කියන කාරණාව තියෙන්නේ මේ කුසල ධර්ම මත නෙමෙයි, සසරම නෝන මත. යම් කෙනෙකුට මේ කුසලෙම නෝන නැතිනම් සසර දික් කරගන්න පුළුවන්. එයා භවෝග සම්පත් ප්‍රාර්ථනා කළ කෙලෙසුවතෙන් කටයුතු කළොත් මේකම සසර දික් වෙන්නට පවතී. නමුත් මේ වගේ කුසල ධර්මයක් සිද්ධ කරලා ඒකෙන් උතු නිර්වාණ සම්පත්තිය අවබෝධ පිණිස හේතුපනිශ්‍රී වේවා කියලා උදව් වේවා කියලා ප්‍රාර්ථනා කළෝ. එයාට නිවන උපකාරක ධර්මයක් හැටියට ලැබුණා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ අදහස් කරගන්න මේ කතාව තුළුනොත් තානාදී කුසල ධර්ම සිද්ධ කරගන්නට ඕනේ කියලා. සුබඳු වෙනාට මෙලෝ ජීවිතේම හිත හිතා සතුටු වෙන්න පුළුවන්. මෙලෝ ජීවිත ආශිර්වාදයක් ලැබෙන ලෝකයේ තුල වුණත් ලෝකයට ප්‍රසාද ජනක ජීවිතයක් කීර්ති ප්‍රසන්නතාවෙන් යුක්ත ජීවිතයක් බවට පත් වෙන අහවල් දෙනානම් තානාදී කුසල ධර්ම කරන මහත්සේ කවුරු කොයි මොහොතක කියයි කියනවා. ඒ නිසා මෙලෝ ජන සිල්ල පිණිස පවතින එක කාරණාව දානාදී කුසල ධර්ම. ඒකම යම් කෙනෙකුට පුළුවන් නම් මේ ජීවිතේම සතර දුකින් ඈත් වෙන සංස්කාරයක් තේරුම් ගන්න. ඒ ජීවිතේ කවස් ප්‍රතික්ෂර වටිනවා. ඉතින් මේ දානාදී කුසල ධර්ම සිද්ධ කරනකොට ඒ කුසල ධර්මයේ පිහිටලා මත්සේ භවනාදී නැත්නම් සසරෙන් එතර වෙන ධර්මයකුත් අපි සම්මර්ජනය කරන්නට ඕන, ඉගෙන ගන්නට ඕන. අන්න ඒ තුළින් ලැබෙන ආලෝකය කිසිම කෙනෙකුට කිසිම දෙයකට සීමා කරන්න බෑ. අද මම මාතෘකා කළේ අපි ධර්මයේ තියෙන ධම්පදය. බුදුරජාණන් වහන්සේ අනුවා කතමේ ධම්මා දර්ශන පහසබ්බා කතමේ ධම්මා භවනාය පහතප්ප කතමේ ධම්මා නේව දස්සනායන භවනාය පහතප්ප සසර දුකින් එතර වෙන්න කියලා භවනා කරනවා අපි හැම කෙනෙක්ම. නමුත් අපි දැනගෙන කිපිය යුතු කරුණක් කියනවා, භවනා කරනවා භවනා කරනවා කියලා මොකක් හරි කළාට හරියන්නේ නැහැ. ඒක නමුත් දැනුමක් හොඳ අවබෝධයක් වෙන්නට ඕනේ. මේ අභිධර්මය කියන්නේ වෙන මොකුත් නෙමෙයි, අධිපඤ්ඤා අධි ප්‍රඥාව උපදවල වෙන තැනක් ධර්මයක්. ඒකෙන් හොඳට පෙන්නනවා දර්ශනයකින් දුරුකටයුතු කෙලෙස් මොනවද, භාවනාවෙන් දුරුකටයුතු කෙලෙස් මොනවද, දර්ශනයකින්වත් භාවනාවක්වත් දුරු කරන්න ඕනේ නැහැ, ඒ සඳහා උත්සාහවත් වෙන්න ඕනේ නැති දේවල් මොනවද කියලා හොඳට බින් කළා පෙන්නනවා. අන්න ඒ ටික ඉස්සරලා අපි තේරුම් කරගෙන භාවනා කළොත් අපිට ඒ කාරණාව සාර්ථක කරගන්න පුළුවන් වෙයි. බුදුරජාණන් වහන්සේ අහනවා කතමේ ධම්මා රත්න පහතම්ප දර්ශනයෙන් පහකටු ධර්ම මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සංගප්පත පරාමාස කදේකත්ත කෙලෙස්සු තං සමුත්ථානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා දස්සන පහසබ්බ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සංගප්පත පරාමාස කියන මේ ධර්මතා තුනත් ඒකම් භෞතික කෙලෙස් වල එක්තරා මට්ටමකුත්. මොනවද කෙලෙස් කියලා කිව්වේ? අපිටම ආශ්‍රව කියන්නේ, අවිද්‍යාව කියන්නේ, නීවරණ කියන්නේ, අනුසය කියන්නේ, මෙන්න මේවා එක්තරා මට්ටමක කියනවා. ඒකම සංසමර්ථන ඉබඳු ඉති සහගත කිතකි කියන හිතන කියන කරන ඒ සිටින් කියනවා. මෙන්න මේවා ඔක්කොම දර්ශනයකින්ම නැති කරන්න ඕන. මෙන්න මේ දර්ශනය නැති කරන්න ඕනේ කියලා කවදාවත්ම වීර්ය කළ නැති කරන්න බෑ. මොනතරම් භවනා කෙරුවත් භවනාව නැති කරන්න බෑ, උත්සාහය නැති කරන්න බෑ. ඒකට ප්‍රඥාව ඕනේ. නුවණින්ම දැකලා දර්ශනයකින්ම ඒක විස්තර වෙන්නේ. කතමේ ධම්මා භවනාය පහතම්ප කුමන ධර්මයද භවනාවෙන් දුරුකට යුත්තේ? අවශේෂෝ අනිත්‍ය අලෝභ අද්වේ සමෝහ ලෝභ දේශ මොහ අවශේෂ කෙලෙසු ලෝභ දේශ මොහ අනිත් කෙලෙසෝ තත් සමුත්ථාන කායකම වචිකම මනෝකම ඒ රූප දේශ මොහසා ඒක දිනානි කෙලෙස් නිසා කරන හැම සිටීමක්ම වචනයක්ම ක්‍රියාව මේ ටික භාවනාව රූප දේශ මොහස් ඒක දිනානි කෙලෙසු ඒ කෙලෙසුන්ගේ නිස්කෘත වූ සිතකින් සිතින් කියින් කියින් කරනවා නම් මෙන්න මේවත් ඔක්කොම භාවනාවේ කතමේ ධම්මා නේව භාවනායන භාවනාය පතබ්බා කුමන ධර්මයක් භාවනාව වත් දර්ශනයකින් වත් දුරුපටියක නැද්ද ඉතකට පෙන්නනවා තුන් භූමිය අනුවගේ කාම අවචරෝ රූප අවචරෝ අරූප අවචරෝ තුන් භූමිය අනුවගිය යම් කුසල ධර්මයක් තියෙනවා නම් මේ කුසල ධර්ම දර්ශනයකින්වත් භාවනාකින්වත් අයින් කටයුත්තන්නේ අයින් කරන උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. ඒ තුන් භූමිය අනුවගිය යම් විපාකයක් තියෙනවා නම් ඒ විපාකය හතර භූමියන් උපයපරියපන්න උපයම් විපාකයක් යන ඒ විපාකය දර්ශනයකින් භාවනාවකින් අයින් කරන්න ඕනේ වන්නේ හැම රූපයක්ම දර්ශනයකින් භාවනාවකින් අයින් කළ යුත්තේම නෙමෙයි. අසංකත ධාතු නිවනද දර්ශනයකින් භාවනාවකින් අයින් කළ යුත්තේ කියලා කියනවා. දැන් අපි පොඩ්ඩක් මේ ධර්මයේ අර්ථය ගැන ටිකක් බලමු. දර්ශනයෙන් පහකට කෙලෙස් මොනවද කියලා වහම සක්කාය දිට්ඨි චිකිත්සා සීලපද ප්‍රමාද කියලා තේරෙනවා. එතකොට සක්කාය දිට්ඨි කියලා කියන්නේ මොකක්ද? සක්කාය කියලා කියනවා පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධයට තව නම උපාදාන ලෙසිත මම මගේ මගේ ආත්මය කියලා ගන්න සිත ගන්න උදව් වෙන හැම රූපයක්ම රූප උපාදානස්කන්ධය කියලා කියනවා. ඇහැ වෙන්න පුළුවන්, ඇහැට පේන රූප වෙන්න පුළුවන්, කන කනට ඇහෙන ශබ්ද වෙන්න පුළුවන්, නාදී නාදී දැන කන්දර ජීව ජීවට දැන රස කය කයට දැන ස්පර්ශ වෙන්න පුළුවන් යම් රූපයක් අපිට හිතින් පිළි කරන්න පුළුවන් නම් ඒ රූප කොහොමද? ඒව රූප උපාදාන ස්කන්ධ. ඒ රූප නිසා කුමන ආකාරයක හෝ විඳින්න පුළුවන් බවක් තියෙනවා නම් ඒ විඳින බවට කියනවා වේදනා උපාදාන ස්කන්ධය. ඒ කුමනෝ රූපයක් හඳුනන රූපයක් හෝ සත්‍යයක් සත්‍ය රූපයක් හෝ කන්ද රූපයක් හෝ ඉතින් හඳුනා ගන්න ගැතියට කියනවා සංඥා උපාදානස්කන්ධය කියලා. ඇස් ඉදිරි පිටේන රූපයට හෝ කන ඉදිරි පිටේන සත්‍යයට හෝ ඉතින් හිතන ගැතියට කියනවා සංඛාර සංචේතන කියලා. රූපයක් දැනගන්න, සත්‍යයක් දැනගන්න, ගන්ධයක් දැනගන්න බවට කියනවා විඥාන කියලා. විඥාන උපාදානස්කන්ධය කියලා. එතකොට මෙන්න මේ ටිකට කියනවා පංච උපාදානස්කන්ධය. මෙන්න මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි මේ පංච උපාදානස්කන්ධයට අනවර්ථ නාමයක් තවත් නමක් තමයි සක්කාය. මෙන්න මේ සක්කාය ආරම්භය බුද්ධාදී සත්පුරුෂයන් අසුරු කළේ නැත්තම් නැති කෙනෙකුට බුද්ධාදී සත්පුරුෂයන්ගේ දැක්මක් නැති කෙනෙකුට ඒ වගේම සත්පුරුෂ ධර්මය අහල නැත්තම් සත්පුරුෂ ධර්මයේ ඉක්මිච්ච නැති කෙනෙකුට බුදුදහම කියන්නේ මොකක්ද කියලා අහලා නැති කෙනෙකුට මේ සක්කාය මේ පංච උපාදානස්කන්ධය ආරම්භයා මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවලු. මොකද්ද? රූපං අත්තෝ සමුපස්සති. මේ රූපය කියන්නේ ආත්මයයි කියලා. රූපය කියන්නේ මේ රූපේම මම තමයි කියලා හිතෙන්න පුළුවන්. හරියට පෙන්නනවා ගහක ඡායාවක් දකිනවා වගේ. මේ ගහ මේ ඡාය මේ ගහේම ඡාය. ඒ වගේ මේ රූපය මගේ ආත්මය තමයි දැන් ගහ විදිහට මේ රූපෙ විදිහට ඉඳලා තියෙන්නේ. මේ ආත්මයමයි මගේ කියලා ආත්මය රූපය හැටියට දකිනවා. මෙන්න මේකට මේක සක්කාය ආරම්භය කියන දිට්ඨියක්. ඊට පස්සේ යම් කිසි කෙනෙකුට කිමෙක් දකිනවා මේ කයේ ආත්මය නිසා මේ කය පවතුනා කියලා. එතකොට කය මාත්ම හැටියට දැන් ආත්මය නිසා මේ කය පවතුනා කියලා දකිනවා. ආත්මය අනික කය අනික හරියට මලයි සුවඳයි අරගෙන මේ මලේම සුවඳ කියලා දකිනවා. තව කෙනෙකුට මගේ ආත්මය අනික කය අනික මගේ ආත්මය තමයි මේ කය ඇතුලේ තියෙන්නේ. චිත්ත නැමැති නාම ධර්ම නැමැති ආත්මය මේ කය ඇතුලේ තමයි තියෙන්නේ. විඥානයේ කෙරෙහික කියන්නේ තමයි ආත්ම පෙර ජීවිතයක ආවේ ඒ ආත්මය තමයි මේ රූපෙට බැසගෙන තියෙන්නේ. මරණකොට මේ රූපය නැති වෙලා විනාශ වෙලා යනවා. නමුත් මගේ ආත්මය ඇති වෙන වෙන තැනකට යනවා. ඒක දැක්කම හරියට කරදුවක් ඇතුළේ දැනිකක් තියෙනවා වගේ ආත්මය තමයි මේ රූපය ඇතුළේ තියෙන්නේ කියලා දැක්කම. ඒ වගේම කෙනෙක් රූපය නිසාම ආත්මය මගේ ආත්මය පවතිනවා මේ රූපය ඇසුරු කරගෙන කියලා දකිනවා. හරියට දැල්ල යාලෝකය දකිනවා. මේ දැල්ල මේ ආලෝකේ මේ ආලෝකය තමයි දැල්ලම. දැල්ලම තියෙන ආලෝකය කියලා දකිනවා. මෙන්න මේ විදිහට රූපේම ආත්මය වශයෙන් එකක් දක්වන එක කියලා උච්චේද දෘෂ්ටියකලයි උච්චේද කියලා කියන්නේ මගේ ආත්මය දැන් රූපේ බවට පත් වෙලා ඉන්නේ තියෙන්නේ. මේ රූපය යම් වෙලාවක දිංගිලා ගිය දවසට මේ රූපේ කියන පටවියාපෝ තේජෝවායෝ කියන ධර්මතා හතර බාහිර ධර්මතා හතරට එකතු වෙනවා. එතකොට මගේ ආත්මය ඉවරයි. ඉන්දනෝ වෙනකන ඉතින් පස්සේ ආයි ඉපදෙන්නේ නැහැ කියලා දෘෂ්ටි කරන සංජීවන්ත ශරීරා ජීවිතයේ ශරීරයේ තියෙන එකයි කියලා රූපයන් අත්තු සම්පස්සක කියන තැන. රූපය අතුරු කරගෙන පවතින ආත්මය රූපය නිසා පවතින ආත්මය ආත්මය නිසා පවතින රූපය කියලා දක්න තුන් පොලේටි අඥාන්චීවන්ත ශරීරා ශරීරය අනික ජීවිතයන්ට කියලා දක්නවා. මරණයෙන් පස්සේ රූපය දිවිලා යයි. නමුත් ආත්මය නැති වෙන්නේ වෙන තැනකට යනවා කියන අදහස තියෙනවා. ඔන්නෝයේ රූපෙක පෙන්වුවා වගේම වේදනාවටත් සංඥාවටත් සංකාරයටත් විඥානයටත් තියෙනවා. මොකද ඔය සක්කාය දිට්ඨිය තියෙන මනුස්සය විතරක් නෙමෙයි. වේදනාව කියන එක ආහාරය කරගෙන වේදනාව කියන එක බහුල කරගෙන පවතින ධර්ම ලෝක තියෙනවා. අපහයන් තියෙනවා. ඒ වගේ තැනකදී වේදනාවම තමන් කියලා හිතාගෙන ඉන්නේ. ඒ වගේම සංඥාව ප්‍රකට කරගෙන නිල සංඥා, පීත සංඥා, ලෝහිත සංඥා කියන කස්මන වල සංඥාවම ආත්ම කරගෙන ඉන්නයි වුණා. අන්නේ අය සංඥාවම උපාදානේ දික්ති වශයෙන් අරගෙන අපිට දෙන්නේ තියෙන හැම ස්කන්ධයකම අපිට රූපය විතරක් ප්‍රකටව අහු වෙනවා වගේ මේ ස්කන්ධවල එක එක මට්ටම්වලට ගියාට එක එක ස්කන්ධ ප්‍රකටව අහු වෙනවා. චිත්ත විඥාන ඡායතන වගේ තැන්වලදී විඥාන ස්කන්ධය පිළිබඳව බලනවා. ඒවත් මේ සංඥා නාසඤ්ඤා ස්තලයේදී සංකාර ස්කන්ධය සංකාර අවදේශ වශයෙන් අවබෝධ කරගන්න. ඉතින් මේ පංච උපාදාන ස්කන්ධයේ අත සක්ඛාය තුල මෙන්න මේ ධිට්ඨිය පවතිනවා. මෙන්න මේක තමයි සක්ඛාය ධිට්ඨිය කියලා. ওই ධිට්ඨිය පවතින්නේ තියෙන්නේ කාටද? බුද්ධාදී සත්පුරුෂයන් දැක්කේ නැත්තම් මාසයෙන් සහ නොනැති අසුරු කලේ නැත්තම් මේ සත්‍ධර්මය දන්නේ නැත්තම් සත්‍ධර්මය නොයසුව මේ සත්‍ධර්මයේ ඉක්මුනේ නැත්තම් අන්න යාතයි මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන එක කියන්නේ. එතකොට බුද්ධාදී සත්පුරුෂයන් අසුරු කළා නම් හරියට සද්ධර්මයේ අහලා තිබුණා නම් ඇහුණා නම් මේ සක්කාය දිට්ඨිය ඉතුරු වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය තියෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය තියෙනකොට බුද්ධාදී සත්පුරුෂයන් නොදැක්ක සත්පුරුෂයන් සත්පුරුෂ ධර්මයේ නොදන්න ධර්මයේ නොහේ ආර්ය නොදන්නා වූ දක්නා වූ ආර්ය ධර්මයේ ආදක්ෂව දක්ෂ නැති සුත්‍රයේ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තියෙනකොට තියෙන තැනට තියෙන කෙනාට ඉබේම ඇති වෙන තව නොමිල ලැබෙන ටිකක් තියෙනවා. ඒ තමයි විචිකිච්ඡාව කියන්නේ. එයාට සාස්ත්‍රුන් වහන්සේලා ගැන නිෂ්ඨාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැනවත්. එහෙම නැත්නම් කුමන හෝ සාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ගැනවත්. එයාට සැකය දුර්වල නැහැ. ඒ වගේම ඒ සාස්ත්‍රුන් වහන්සේ පෙන්වන ධර්මය ගැන එයාට සැකයක් නැහැ. නිසක බවක් නැහැ. සැකයෙන් යුක්තයි. මේ සක්කාය දිට්ඨියෙන් යුක්ත කෙනා බුදුරජාණන් වහන්සේ කියන්නේ සාස්ත්‍රොන් ගැන සැකය කියන එක ලේල නැහැ. අපි කියන්නේ මේ සාස්ත්‍රය බහැර ගන්න කෙරෙහි දිව්‍ය රහස්‍ය ලැබුවා කියලා කියනවා නම් මේ සාස්ත්‍රුන් වහන්සේ ගැන නිස්සාරවත් වෙන්න බෑ යාට. ඒ ධර්මය ගැන පූර්ණ සැකයක් දුර් වෙන තැනක් යාගෙන නැහැ. ඒකාන්ව යෙදිලා ඒකාන්තයෙන් මෙලොවම දකින්නවා කියලා සැක දුරු කරලා ඒ ධර්මය ගැන දකින්න තැනක් නැහැ. ඉතින් මේ සංසාරවල තියෙන එකයි ඒ ශාස්ත්‍ර මහත්මයේ ගැන තියෙන සැකේ ඉතුරු වෙනවා. ඒ සක්කාය කියන කොට. ධර්මය ගැන තියෙන සැකේ ඉතුරු වෙනවා. ඒක පිළිපැදීම ගැන එකක බවක් තියෙනවා නම් ඒක ඉතින් නැහැ. ඒ වගේම ඉපේම යාට ප්‍රශ්න ටිකක් ඇති වෙයි. මොකද රූපය හෝ නාම ධර්ම හෝ සත්‍ය නම් ආත්ම නම් තමන් නම් තමන් අතීතයේ කොහෙද ඉන්නේ හිටියනම් කොහොම ඉන්නේ මොන කෙනෙක් වල මොන කෙනෙක් වෙන්නේ කොහොම ඉඳලා කොහාට යන්නේ කියන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ක්‍රම අනාගතය ගැන තියාට සැකය දුර වෙන්නේ නැහැ. මේ සත්‍ය මේ ආත්මේ නැත්නම් තමන් මෙරිල කොහට යයිද කොහොම උපදීද මොන කෙනෙක් තුළ මොන කෙනෙක් වෙයිද මොන මොන තැනක උපදීද ඒ මොන විදිහේ සැපදුක් විඳින්ද වෙයිද කියන සැකේ දෙයිලා නැහැ. දැන් වර්තමානයේ ගැන සැකේ තියෙනවා. එහෙනම් පෙර ආපු මේ ආත්මය ආපහු කටියයි තන්නේ. පටිච්චසමුප්පාද ධම්මයේ සුඛංගති මේ හේතුඵල ධමයක් තුනනම් ඒ ගැන මුකුත්ම දන්නේ නැහැ. ඔය ටික ලැබුණේ ඔය ටික හම්බුනේ ඉබේම මොකක් තුනක යාටද සක්කාය තියෙන කෙනාට මේ විචිකිච්ඡා කියලා දැක්වේ කියන තැන් අත ජීවිතේ ඉතුරු නෙවෙයි. ඒ බඳු පුද්ගල සංඥාවෙන් ඉන්න මෙබඳු සාස්ත්‍රවරු ගැන ඉස්තාවට පත් වෙන්න බැරි කෙනෙක්ම ජීවිතයේ තනතිලක් උදා කරගන්න විමුක්තියක් බලාපොරොත්තු වන එක් වෘත්ත සමාදන් වෙන්න පුළුවන්. ඒක සමාදන් වෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ සිටියන්නේ අද වෘත්ත කියලා ඒ වගේ ඉන්නවා. ගෝත හරක් වගේ ඉන්නවා. කුක්කුර වෘත්ත කියලා පල්ලෝගේ ඉන්නවා. එතකොට ගංගා නදී උදේ හවසට බැලසිය කෙවල් පරණ්ඩකම ඉන්නවා. කටුවැන්ඩම් වල නිසා ගන්න මේ වැන් මේ වතයෙන් මේ ක්‍රමයෙන් විසුද්ධියක් ලැබෙයි කියලා. සීල රුත් පරාමර්ශනය කරනවා. පරාමර්ශ කියන අත්ති අල්ලනවා ස්පර්ශ කරනවා. සීල කියලා නොයේ රුත් ස්පර්ශ කරනවා. සීල ලබ්ධ පරාමර්ශ කළ කියන්නේ සීල රුත් පරාමර්ශනය කරනවා. මෙන්න මේ ටික තමයි ලැබෙන්නේ. ඔන්න ඔය ටික දර්ශනයෙන් පහල් කටයුතු ධර්ම ඔය ටික දුරු වෙන්නේ බුද්ධ ආදී ආර්යයන් නොදැක්කොත් ආර්ය ධර්මය නොදැක්කොත් මොකද දර්ශනය හම්බ වෙන්නේ බුද්ධ ආදී ආර්යයන් දන්නා වූ ආර්ය ධර්මය අන්නව දක්කව ආර්ය ධර්මයේ කිසිම සුතව ආර්ය ශ්‍රාවකී කිනවනා අන්න සුතව කියනවා අන්න එයාට මේ එක දුරු වෙනවා මොකද එයාට බුද්ධ දිට්ඨිය හම්බුනා එකින් ලැබුණු ලාභ තමයි මොකද දර්ශනයක් ලැබුණා මොකද දර්ශනය මෙන්න මේ සක්කාය පිළිබඳව පවතින ඇත්තත් සක්කාය ඇති වෙච්ච හේතුවත් නැති වෙන හේතුවත් කියන ටික ආගත ලැබුණා. ඒ නිසා සක්කාය විද්‍ය නැති වුණා. සක්කාය අරදය කියන වැරදි දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටිය නැති වෙන විදිහ දර්ශනයක් හම්බ වෙන්න ඕනේ. අපි පොඩ්ඩක් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධාදී ආර්ය උත්තර අපිට හම්බ වෙනකොට හම්බ වුණොත් අපිට වෙලා දෙන්න මොකද්ද ලෝකීය රූපියම සත්‍ය රූපී මාත්මය හැටි හිතාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යං කිංචි භික්ඛු රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අච්චත්තං වා බහිද්ධා වා උලාංක වා සුක්මං වා හීනං වා පණිතං වා යන්දුරේ සංකේවා සම්බන් රූපය රූපී ඉතුරු කළේ නැහැ මේ රූප වලට අර රූපේ නැහැ කියන්න බැරි හින්දායි මේ සියලුම රූප එකට එකතු කරලා කැටි කරලා ගොනු කරලා හදත්තා කෙනෙකුට රූපියා කියලා එකක් හම්බ වුණා නම් හම්බ වෙනවට හම්බ වෙන්නා ඒ ඔක්කොම රූප හම්බ වෙන පරිසරේ තමයි මතක් කළේ මෙන්න මේ ඔක්කොම ටිකර්ම සබ්බං රූපං සියලුම රූප චතුර්ණජ මහ භූතානං චත්තාරජ මහ භූතා චතුර්ණජ මහ භූතානං උපාදාය රූපං සතර මහා ධාතුව සතර මහා ධාතුගේ උපාදාය රූපත් මේ රූපයි කියලා කියනවා එන්නලා ඒකද හොඳට පැහැදිලිව වෙන වෙන කළ දෙන්නවා සතර මහා ධාතු කියලා කියන්නේ මොකද්ද පාඨවි ආපෝ තේජෝ වායු ආපෝ එක විදල පෙන්නනවා පාඨවි කියන්නේ මොකක්ද ස්වභාවයක් කද කාරකස ක්‍රලු ගොරෝසු ස්වභාවයක් කියනවා නම් ආධ්‍යාත්මික වේවා බාහිර වේවා යාච ආධ්‍යාත්මිකාච පටිවිදාතු බාහිරාච පටිවිදාතු පටිවිදාතු වේවිතා පඨවි ධාතු හේතම් මම හේතු හමස්ම නිමේසු අත්තාති ඒව මෙත යතහ භූතං සම්පන්නය දක්කම් බම් යම් ආධ්‍යාත්මක පඨවි ධාතු කුපාලක පඨවි ධාතු කුප්තිනා මේ පඨවි ධාතු පඨවි ධාතු වයි ආධ්‍යාත්මක පඨවි ධාතු කුප්පාලක පඨවි ධාතු කුප්තිනවා නම් මේ දෙකම මම ඕකියෝ කියන්නේ ආපෝ කියලා කියන්නේ මොකද්ද? ගලන දෙකිට කියන ස්වභාවය බාහිර ආධ්‍යාත්මික දෙකම ආපෝ ස්වභාවයයි. තේජෝ කියන්නේ මොකද්ද? තවන තවන පිළවන පැතුන ස්වභාවය. වායෝ කියලා කියන්නේ හැමදෙම පිටු නැති වෙන ස්වභාවය කියලා හිතුවට පෙන්නනවා. මහා භූතානං උපාදාය රූපං. මහනේ මොනවද මහා භූතේ උපාදාය රූප කියලා කියන්නේ? යම් සක්කුම් චතුර්ණ මහ භූත උපාදාය රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහ ධාතු තියෙන තැන මේ ඇහැ කියලා අපිට මේ මහබ්බේ මහ භූතේ උපාදාය රූපේ කියලා හම්බ වෙන්නේ මහ භූතයන්ගේ උපාදාය රූප. අපි මනික ප්‍රලෝපමාවක් කළොත් විත්තියේ තියෙනවා. විත්තියේ යම් කිසි කෙනෙක් ලස්සන චිත්‍රයක් අඳිනවා. මුළු චිත්‍රයේම විත්තිය වැහෙන්ද නැගලා තිබ්බොත් දැන් බැලුවහම අපිට තේරෙන්නේ මොකක්ද චිත්‍රය කියන්නේ. දැන් මේ චිත්‍රය කියන්නේ විත්තියද? විත්තිය කියන්නේ චිත්‍රද? චිත්‍රය හැදිලා තියෙන මොකද්ද? දේශායම් ඒ වගේම පින්තල් පුත්‍රය උත්සාහය වෙන කාරණාතික නිකන් විත්තිය ඇතුළත් මේ චිත්‍රය ඇතුළු කරගෙන පවත්වන පොයිද විත්තිය. විත්තිය නැත්තම් චින්ත දියසායම් පුද්ගලයේ පින්තලක් තියෙනවා. විත්තියක් වූ චිත්‍රයට පිළිකහින් තැනක් හසුකුණු චිත්‍රයන්ද හැකි චිත්‍රයක් අඳින්ද සුදුසු තැනක් තියෙනවා. පින්සල් දියසායම් පුරුෂයේ උත්සාහයක් නැතිනම් චිත්‍රයක් හම්බ වෙයිද? ඒ වගේ හැබැයි හොඳට දකින්න ඕනේ බැලුවහම පිච්චි චුට්ටක් අපේ අපි දත යුතුයි. මේ චිත්‍රේ විත්තිය උපාදාය කරගෙනයි තියෙන්නේ. විත්තිය ඇසුරු කරගෙනයි මේ චිත්‍රේ පවතින. නමුත් චිත්‍රය කියන විත්තිය නෑ. ඒ වගේ ඕගොල්ලෝ එහෙම බලනකොට මේ තියෙන්නේ විත්තිය අරපු චිත්‍රය. මේ තියෙන්නේ උපාදාය රූපේ. හැබැයි මේක මහා භූතික උපාදාය කරගෙන තියෙන මුළු චිත්‍රය ම ගහිරන ගිත්ලි ඉතිය පෙන්නෑ ඔගන් ගන් පේන චිත්‍රය. මේ චිත්‍රය ඔගලන්ට පේන්නේ ඔපිතින ගිත්තිය පටයා පොතේ වායුගෙන මහාභූත ටික කියන දැනක තමයි මේ මොගලන්ට පේන්නේ. මහාභූත ටික උපාදාය කරගෙන දැන් මේ චිත්‍රය තියෙන වර්ණ කතා රූපය. ඔයි රූපය හදලා තියෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් කියන කාරණා. චිත්‍රය හදලා තියෙන්නේ දියසායම්, සිතල් පුරුෂයේ ත්‍යාග උත්සාහය කියන කාරණා. ඒ වගේ එතකොට මහභූත කවදාවත් මේ විත්‍ය පේන්නේ නැහැ. අත විත්‍ය නෝනේ බලන්න. එහෙන් බලනකොට දැන් මේ දෙන්නේ මොකද්ද? චිත්‍රය. චිත්‍රය එතකොට පිළිලා තියෙන විත්‍ය පේන්නේ නැහැ වගේ මහභූත ටික පේන්නේ නැහැ. කවදාවත් පටිආපෝති කිව්වයි මේයි මනක බෑ. හැබැයි දැනගන්න ඕගොල්ලෝ මේක පිළිලා තියන්නේ මේක චිත්‍රයක් විතරයි. ඕගොල්ලෝ පේන චිත්‍රය අල්ලන්න ගියොත් අත විත්‍ය හැදීමේසක චිත්‍රය අහුවෙන්නේ නැහැ. බලන්න කරේ කොළොව. ඒ වගේ ඕගොල්ලෝ මේ පේන දේ අල්ලන්න ගියොත් අත මහ භූතයන් ගැන පෙන්නක චිත්‍රය අහුවෙන්නේ නැහැ. එතකොට මේ විදිහට හොඳට මහ භූත ටික උපාදාය රූප ටික ගන්නවා කියනකොට පෙන්නනවා. හොඳට පෙන්නනවා. ශබ්ද රූපය කියන්නේ ගන්ධ රූපය කියන්නේ රස රූපය කියන්නේ ස්පර්ශ රූපය කියන්නේ මේවායි. ඉතින් පිටි හැටි පෙන්නනවා. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේවා නිසා. එයි පෙර ඇත්ත ඇති නොදන්නා කම නිසා ඔන්න අවිද්‍යාව. ඒ නිසා අපි කුසල අකුසල කර්ම රැස් කළා නම් ඔන්න සංඛාරය. මරණාසන්න මොහොතේදී කරපු කර්ම නිමිත්තක් ඉදිරිපත් වෙනකොට දැන් හරියට මොනවා හරි දෙයක් සිහි කරලා ඔයගොල්ලෝ යන්න කැමැත්තෙන් යනවා වගේ. ඒ මරණාසන්න මොහොතේ චිත්ත චිත්තේ ලැබෙන ඒ කර්ම නිමිත්ත අරබය ඒක තමයි කරගන්න ඇති වෙච්ච කැමැත්තම මුල් කරගෙන එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික හේතු වෙලා තියෙන විඥාන ප්‍රතිසන්දියට එන්නේ. විඥානයේ ප්‍රතිසන්දිය වශයෙන් මා උපතට පැමිණියක් පාස්ුවේ. මේ බීජ කලලේ විඥානයේ ඇතුළේ තියෙන බීජ කල්ල හැංගීම තියෙනවා. පෙන්නනවා අස්ලෝමා අස්වේ ලුම්බාක් සංගතිල පොබල 1000ක් වතාවක් මෙහෙම දැක්වහම ඉතුරු වෙන ප්‍රමාණයක් තියෙනවා. නැහැද වෙන්නේ. ඒ ප්‍රමාණය කියන්නේ. ඒකද මවකගේ කුසේ දික්කේ විලා තියෙන්නේ. ඒකට ඒ රූපේ හැදෙන්න ආහාරයක් දෙන්න ක්‍රමයක් නැහැ. දික්කේ කියන ඕජාකාරයේ උරාගෙන තමයි ටික 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 දික්කේම තමයි හැදෙන්නේ. ඔහොම හැදිලා හැදුනහම ඒ කියන්නේ දැන් ඒ රූපෙට කබලික ආහාරය හම්බ වෙන්නේ ඒ විදිහට ගන්නද මම කියන දැන් එතන කනගුණ ආහාර පාන තමයි අර දික්කිය ඇදින තියෙන රූප කලාපයට උරාගන්න. හරියට බෝන්ජියට කරුපක්කරියට ඇටයක් ළඟ තියෙන තිතමනේ උරා ගන්නවා වගේ දැන් ඔන්න උරා ගන්න. උරා ගන්න උරා ගන්න රූපයේ කලාප ටික 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 හැබැයි යදෙනකොට ඒ රූප කලාපය ඇතුළු කරගෙන පවතින හිත තියෙනවා හිතේ තියෙනවා ගතිස්ක. ඒ ගතියට අනුව තමයි රූප කලාප රාශි. බොහොම ටිකක් ටිකක් ගතිය දුක්ති එමිලා හැදිලා 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 දැන් රූපේ ලොකු වෙච්ච ප්‍රමාණය වැඩි අර මේ සිවිලාවේ හැදෙන්න බෑ. ඒ වගේ වෙලාවක පිටිනිය හැදිලා බවකින් කොටසක් වෙන් වෙලා යනවා පිටිනලා. යපත් දැන් මොකද රූපේ ලොකුයි දැන් කබල කහ ටික වැඩි පුරව. ඔන්න දැන් වැඩි පුර කබලින් කහාරයේ දෙන්න දෙන්න. ඒ කිය රූපය අසු ප්‍රගණින හිතේ කියන ගති වලට අනුව රූපෙ ටික 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 හැදෙනවා. මෙහෙම හැදෙද්දි 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 ඔන්න දැන් මේ කර්මය ගන්නවා. කන්න ඕවා තියෙන්න ඕන දැන් හැදෙනවා. හදලා දැන් මේ රූපේ ලොකු වෙනකොට දැන් මේ පිටින වෙලා හදන ආහාර ප්‍රමාණයත් වැඩි වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එළියට ඇවිල්ලා ඉන්නලා. ඊට පස්සේ ඒක වඩා ටිකක් ගණන් කිරිත් වශයෙන් දෙනවා. ඔන්න ඒ ටික දෙනකොට ඒ රූප හැදෙනවා ඒ කාය අසු කරගන්න හිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි රූපේ කලාප රාශි. ඊට පස්සේ රූපේ තියෙන නාමස්කේත අනුව තමයි චිත්තජෛතික උපකාර දැන් කාලයක් යනකොට කිරිත් දෙන ප්‍රමාණය මාසි මොකද රූපේ දැන් හැදෙනවා වැඩි දැන් දෙන්නෝනේ මොකද්ද චූටි චූටි දිය කල්ල ගොඩ පුළුවන් ආහාර වර්ග පොඩි කල්ල කවන්න පුළුවන් දේවල්. ඊට පස්සේ ඉතින් ඔන්න බත් කන්න දෙනවා. ඕහොම කාල බත් මාළු බත් කන්න දෙනකම දෙන්නේ. ඔන්න කබලින් ආහාර අවිද්‍යාවෙන් කර්මයෙන් සංහාවෙන් කියන ටිකෙන් ප්‍රතිසන්දිය වශයෙන් ඇවිල්ලා ඒ සිතේ තියෙන නාමද ඒ රූප කලණයක් කැපගත්තාම ඒ කාර්යෘත්‍ය එන්න තියෙන තැන ඉඳලා දැන් ඊට පස්සේ කනගුණ ආහාරය උදව් කරගෙන මේ ඇහැ කන දිවන ආදී ශරීරයේ සිද්ධ කරනවා. දැන් පෙන්නනවා මේ ඇහැ ඇති වෙන්න හේතු මොකක්ද? අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර කියන හේතු ටිකක් නිසායි ඇහැ ඇතිලා තියෙන්නේ. ඒ ඇහැ නිසායි මහභූතයන්ගේ මෙහෙම රූපයක් වෙන්න. ඔන්න එතකොට මේ පෙන්නන රූප වලට හේතු ආවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටිකක් වෙනවා. ඒ රූපයත් හොඳට ගලපලා දෙන්න. දෙන්නලා මේ රූපේ කියන්නේ හේතු ප්‍රත්‍යයයි. එහකන දිවනාසී ශරීරයේ වූ රූපය ආත්මයක් නෙමෙයි. සත්‍යයක් නෙමෙයි. පුද්ගලයක් නෙමෙයි. අනුබුර ආහාරයෙන් තමයි හැදෙන්නේ. ඒ ආහාරයේ හැදුනේ ප්‍රතිසන්දි වශයෙන් විඥානය බෞද්ධට පැමිණෙන දැන ප්‍රතිසන්දි නාම රූප දෙක තිබුණු නිසා ඒ ප්‍රතිසන්දි නාම රූප දෙක ඇතුනේ තණ්හාව නිසායි. ඒ තණ්හාව ඇති වුනේ කර්ම නිමිත්ත නිසායි. කර්ම නිමිත්ත ඇතුනේ අවිද්‍යාව නිසායි. කියලා අවිද්‍යාව දෙලව පුස්තනේ කවන්නේ මේ අවිද්‍යාව නිමිත්ත ධර්මතාවය පිළිගන්නේ කර්ම නිමිත්ත ධර්මතාවය පුරවනවා. කර්ම නිමිත්ත ධර්මතාවය පිළිගන්නේ තණ්හාව නිමිත්ත ධර්මතාවය පුරවනවා. තණ්හාව නිමිත්ත ධර්මතාවය පිළිගන්නේ නාම රූප නිමිත්ත ධර්මතාවය පුරවනවා. නාම රූප නමස් ධර්මතාවය පිළිගන්නේ ආහාර නමස් ධර්මතාවය පිළිගන්නවා. ආහාර නමස් ධර්මතාවය පිළිගන්නේ සලායත නමස් ධර්මතාවය පිළිගන්නවා. කියලා අනුක්‍රමයෙන් ඉදිරියට යනකෙන්නලා ඇහැ ඇතුළ මෙහෙමයි. ඒ ඇහැ තියෙන නිසා ඒ රූප පේන්නේ. ඒ ඇහෙන රූප හදන්නේ. ඒක ඇතුළ මෙහෙමයි කියලා කියනවා. හැම හම්බෙන රූපයක්ම එක්ක මහ භූත එක්ක උපාදාය රූප ඒ රූප ඇහැ කියලා. කියලා හුදෙට මෙතන කියනවා. මෙහෙම පෙවුවහම රූපය ආත්මයක් කියන අදහස ඉතිරි. එතකොට මේ රූපය හේතු නිසා හටගත්තේ කිව්වහම අධිත්‍ය සම්පන්න දෘෂ්ටියක් කියනවා. ඉතේමයි එහෙනම් හටගෙන තියෙන්නේ කියන දෘෂ්ටියක් කියනවා. ඒක ඇති වෙනවා. නැත්තම් ඊශ්වර නිර්මාණයක් තව කෙනෙක් හැදුවා. කෙනෙක් හැදුවා කියන්නේ ඊශ්වර නිර්මාණයක්. එතකොට මෙන්න මේ විදියට දැක්කහම මේ දර්ශනය කියන්නේ රූපයත් රූපේ ඇතිවෙච්ච හැටි ඇතිවෙච්ච හැටි රූප උපාදාන සංයතේ ගැටීමක් ඇතිවෙන්න තියෙනවා. දකින්න කොට වන්ද රූපය රූප උපාදාන සංයතය සක්කාය අරබය කියන දෘෂ්ටියක් වෙනවා ඉතින්. ඊට පස්සේ වේදනාව සංඥා සංස්කාර විඥාන කියන නාම ධර්ම අත්යි කියලා හිතනවා නම් ඒ නාම ධර්ම ටිකටත් වෙනනවා ඇහැ රූපය මුල් කරගෙන පහළ වෙන හිතක කිව්ව චක්කු විඥාන කියලා ඒ හිත උපන්නේ ඇහැ රූපය දෙක නිසා ඇහැ රූපය දෙක හැදුනේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර වලින් නම් එබඳු අනාත්ම හේතු දෙකක් නිසා උපදිත ඵලය නැත්නම් උපදිනේදී ආත්ම වෙනවට ඒ රූප ගැටීම නිසා දැනගන්න බවක් වෙන ඒ දැන ගැනීම අනාත්මයි. දැන ගැනීම මාත්‍රයක් විතරයි. ඒ දැනගත පිටත් සමග ඒ පිටෙන් විඳින බවක් තියෙනවා නම් හඳුනා ගන්න බවක් තියෙනවා නම් හිතන බවක් තියෙනවා නම් ඒ හැම එකක්ම අනාත්මයේ රූපය මුල් කරගෙන ඉන්නේ කියලා මේ සත්‍යිකම පෙන්නනවා. ඒ සත්‍යදම විස්තර කරන කියලා වැඩිවෙලා කියන්නේ නැත්නම් ඒ රූපයේ වේදනාව දුරට විසුරුවලා පෙන්නනවා ඉස්සෙල්ලා. විසුරුවලා පෙන්නලා විතරව කියන සිත් කැටි වෙන කටි මාත්‍රයක් විතරයි. ඒකට හේතු ස්පර්ශය. ස්පර්ශයට හේතු ආයතන ටික ආයතන වලට හේතුව නාම රූප දෙක හේතුව විඥාන විඥාන හේතුව සංකාර සංකාර එක්ක කතා අරත් කතා කරපු චක්‍රයෙන් ගන්න මෙන්න මේ විදිහට තමයි ස්පර්ශය ලක්ක ආකාරයෙන් තමයි ආයතන දෙක නැත්නම් ආහාරයෙන් තමයි ආයතන නාම රූප දෙක හැදුනා ආහාර දුක ආහාර කායක දැන් නාම රූප දෙක හැදුනා අර විදිහට ඉතලා කියන දේ බලද්දි විඥාන රූපට කාවට පස්සේ විද්‍ය ඇවිල්ලා තියෙන කලාප කාලේ ඉඳලා ආහාර අරගෙන හැදුණා. ඒ ආහාරෙන් තම ආයතන හැදුණා. ඒ ආයතන නිසා ස්පර්ශලේ ස්පර්ශකයෙන් වේදනා රැකලා තියෙනවා. දැන් ස්පර්ශය ඇති කරන තැනට එනකම් කීප රූපයක හේතු ටිකක් කරන රූපය අනාත්මයි කියලා කියනවා. එහෙනම් ස්පර්ශ නිසා ඇති වෙන වේදනාවත් ඒකක් කියන කසුත්තක් ඉදිරි ගිහිල්ලා දෙන්නේ විතරයි කියන්නේ. ඉස්සෙල්ලා පරිසම්පාදයේ කුෂණ කලායතනක් පාව විතරයි. දැන් කලායතන නිසා පස්ස පස්ස නිසා වේදනාවක් ඇති වෙනවා කියලා චිත්ත කිලිටි. ඊට පස්සේ ඒ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියලා දායකව ඔක්කොම ඇති වෙනවා. ඊට පස්සේ මේ ඇහැයි රූපයක රූපය ඒකම පහළ වෙන චක්කු විඥානයක් තියෙනවා. ඒකම පහළ වෙන ඒ චක්කු විඥානයේ තියෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයක් තියෙනවා. මේ නාම රූප දෙකයි. ඒ චක්කු විඥානය කරනවා මේ පිට කියන මේ අධිකරණ උපන්තක. ඔල්ගියට වේදනාවත් සිදුවන පෙරල සංඥාවත් දුවට විතර විතර පෙරල සංස්කාරයක් කරනවා. විඥානයක් කරනවා ඒක ඇති උනේ මෙහෙමයි කියලා අනාත්ම ධර්මතාවය පෙන්වහම මේ කය ඇසුරු කරගෙන කනබුන ආහාරයෙන් හැදෙන රූපයක් ඒ කය ඇසුරු කරගෙන පවතින සිතක් එක තියෙන නාම ධර්ම ටිකක් වෙනවා නාම රූප ටිකක් තියෙන්නේ ඒ නාම රූප ධර්ම සාධක හේතු ප්‍රත්‍යයයි කියලා හිතට පෙන්වනවා පෙන්වහම මේ රූප උපාදාන ස්කන්ධේ වේදනා උපාදාන ස්කන්ධේ සංඥා උපාදාන ස්කන්ධේ සංකාර උපාදාන ස්කන්ධේ විඥාන උපාදාන ස්කන්ධේ සක්කාය ආරම්භය මේ දර්ශනේ අහපු මේ දර්ශනේ දන්න දැක්ක යම් පමණ බොහෝ ඇහැක්තිය එතකොට මේ ටික කිව්වාම මේ සක්කාය ආරම්භය කියන දික්කේ නැතිය මොකද්ද ආත්ම රූපය ආත්ම කියන එක යාද ඉතින් හිතන්නේ එයාට නෑ ආත්ම කියලා ගන්න බෑ කියන එක පහ වෙනවා මතක ඒ විදිහට සක්කාය විද්‍යය කියන සක්කායේ මේ විද්‍යාව කරනවා රූපේ මාත්‍රේ වේදනා සංඥා සංකාර විඥාන මාත්‍රේ වැටු කරගෙන පොදේ නාම ධර්ම ආත්ම කියලා කියන විද්‍යාව කරනවා අතහැරුවහම ඒකම මේ ධර්මයේ දේශනා කළ සාස්ත්‍ර මහන්සේ ඒකාන්තයෙන් මේ සක්කාය දිට්ඨි නිදිච්ච කෙනෙක් මේ දිට්ඨිය කලින්ම හරි වෙච්ච කෙනෙක් නැත්තම් මේක කියන්නේ මේ ධර්ම එතකොට ඒ සාස්ත්‍ර මහත්මයා මේක සදාවතම අවබෝධ කරලා තියෙනවා කියන එක ගැන යාට හැකියාවක් ඒ වගේම මේ ධර්මයේ තියෙන එක මොන තරම් ඇත්තද මනාවට දේශනා කරලා තියෙනවා මේක ඇත්තටම ඇත්ත නේද කියන එක තියෙනවා එතර කම මම කියලා පුත්‍රණෙක් කියලා හිතනක මෙතන බෙදලා බෙදලා රූපක කලේ හේතු පිට වෙන කොට අස්පරාකට වෙන මත්තමට නම් මේක ඇත්තම මේ දර්ශනේ ඉගෙනගෙන මේ ධර්මයේ විචාය අක්කා විද්‍යාව විදුණු බව දැනසකයක් නෑ දැන් ස්කන්ධ ටිකක් නම් තියෙන්නේ ඒක ඇති උනේ අවිද්‍ය සංකාරාදී හේතු ටික නිසා කියලා දකිනකොට පෙර කෙනෙක් හිටියද හිටියනම් කොහෙින්දද කොහොම ඉඳද මෙහෙම සැකයක් නැහැ අනාගතයේ යයිද යනවා නම් කොහොමද මෙහෙම සැකයක් නැහැ මොකද ඉබේමයි තියෙන්නේ අදත් අවිද්‍යාව දුන්න සංකාරේ සංකාරම කියන්නේ ආයෙත් මේ වගේ මෞලික පිටයි ඒ මොන පිට කලලේ අර වගේ දික්තිය කෙල්ලිලා හැදිලා මේ වගේ ආයෙත් හැදලා ඉස්පර්ශ වෙයි නේද කියන මොනක් තියෙනවා ලැබෙන දර්ශනය තමයි මොකද පංච උපාදානස්කන්ධයක් කුඩියක් වෙනකට ලැබෙන එක පංච උපාදානස්කන්ධයක් කුඩියක් වෙනකල් සිල් දුක්තිය සුවා සිල් දුක්තිය මොකක්ද කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ බලන්න ඒක මොකද සුවා සුවා කියන මොකක්ද කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ බලන්න ඒක මොකද ඒ වගේම චක්කාජික විචිකිච්ඡා කියලා අපිට පරමාර්ථ කියන්නේ ඒක දුරු කරන්න දෙන අමුතු දර්ශනයක් වුණා මෙදික කරනකොට මොකද වෙන්නේ ඉස්සර සක්කාය දිට්ඨිය තියෙන්නේ සක්කාය දිට්ඨියෙන් එකයි සැකේ තියෙන සැකෙන් තමයි සිරුත දික් මේ තුන එකට බැඳලා තියෙන්නේ දර්ශනේ ඇතුළු රහම දෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙච්ච නිසායි සැකියා අතහැරෙන්නේ සැකේ අපහැරුණු නිසායි උපත සමාදන් වී නැත්තේ. ඔන්න ඔය වගේ සක්කායදිටි විචිකිච්ඡා සීලපද පරාමාස කියන මේ කියෙලෙත් තුන අත අර කියපු පංච උපාදාන ස්කන්ධය ගැටීමක් නැතිවත් ඉගෙන ගන්නවා කියන විතරක්. බලන්න මෙනෙහි කරනකොට බලනකොට ඔබලන්ට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධය ගැන යම් අවිද්‍යාවක් තිබුණා නම් අන්නේ අවිද්‍යාව දුරු වෙනවා. අන්නේ අවිද්‍යාව දුරු වෙලා ඒ මට්ටමක විද්‍යාව ළඟට එනවා. ඒ විද්‍යාව කියන දර්ශනය. එයින් මේ සත්‍යයි කිසි විචාරයක් නැතිව පරමාර්ථ දෙක. ඔන්න දර්ශනය පාපකට කෙරේ. ඔන්න ඔය ටික ඉගෙන ගත්තා නම් අපිට මේ ජීවිතේම මඟපල ලබනවා කියන එක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කතමේ ධම්ම භාවනාවේ පහත්තම් බා භාවනාවෙන් දුරුකට යුතු කියලා කියනවා. දැන් අපි දැක්කා සක්කාය දිට්ඨිය කියලා දැන විචිකිච්ඡා සීලපද පරාමාස කියන ධර්මතා ටික ඇති උනේ බුද්ධ ආදී ආර්යයන් නොදන්නා වූ දස්සා වාරි ධර්මය අදස්සෝ පුතග්ජයයි. එම්කද ධර්මය දර්ශනයක් නොලැබුණු කම නිසා. දැන් දැන් යම් කලකට දර්ශනයක් ලැබුණානේ. ලැබුණු නිසා සක්කාය දිට්ඨියත් ඒ පිළිබඳ විචිකිච්ඡාවත් සීල කෘත සමාදන් වීමත් නැති වුණා. අවිද්‍යාව නැති වුණා. නමුත් මේ ධර්මය නොදන්නා කාලේ ඇති කරගත්ත වැරදි හැඟීමක් තියෙනවා නම් දැන් දෘෂ්ටිය දුරුමාට අර වැරදි ආශ්‍රය අපේ ඉතින් තව කියලා නැහැ. රූපය සත්‍යයේ සත්‍යයේ කාත්මය කාත්මය කියලා කල්ප ගන්න බල ඇල්ල දීටි කිමමයි කියලා ඉවත් වී ගියා. යම් දර්ශනයකින් අහකට ලැබුණ රූපය කියන්නේ එක රූපය කියන්නේ සුඛය සුඛ කියලා දර්ශනය කහට ලැබුණ ඉඳ ඇත්ත දැක්කා. ඇත්ත දැක්කට ඇත්ත නොදන්නා කාලේ අතුරු කරපු වැරද්ද කියනවනේ තව ඔය වැරද්ද කියලා ඔකට කියන ආස්තව කියලා. අන්න දැන් භවතාවේ පහකට කියලා කියන්නේ ලෝභ දේශ මොහ අවදේශ කියලා කියලක්ෂුවේ අන්න දැන් ආස්තවයක් සේකට යුතුයි. අර වැරදි අතුරු දෙන්නේ යුතුයි. දැන් ඕගොල්ලෝ තේරුම් ගන්නට ඕනේ මේ සත්වයේ පුද්ගලයේ කියලා කියනවා නම් මේ තමයි ආස්තව කියන්නේ. මේ සත්‍යයේ කිනවට සත්‍ය කියලා පේනවන්නේ මේ රූපී ඇත්ත නොදන්නා කාලේ සත්‍ය කියලා මනසෙන් හුරු කරලා බලලා අතුරු කළා නම් ඇත්ත මෙච්ච දැනගත්තත් අර අතුරු බලවත් වැඩි අහෙන් පේනකොට තව අඳව තියෙන අතුරුනේ ඉතිපස්සල තමයි පේන්නේ. ඒක මේ අතුරු දෙවිය යුතුයි ආශ්‍රයත් ඒක තියෙන්නේ. එතකොට දැන් සීලේක පිළිතලා සමත භාවනාවකින් හිත වඩන උපදින උපදින ආරම්භ විදර්ශනා කරන්න ඇත්තිදිරිකට එන ධර්මය නුවන් බල මේ පංච උපාදානස්කන්ධය නැවත නැවත බලනකොට ඔහේ තියෙන හින්දා ආත්මයක් වුණා නෙමෙයි උත්කලේ නැතිවා නෙමෙයි එහෙ බලන්න බාහිර කියලා හිතාගෙන බලන්න ආත්මය කියන පුද්ගල සංඥා වර්ති ආශ්‍රය කියන එක. මේ ආශ්‍රය දෙවන දවසට බුදුහාමුදුරුවෝ පෙන්නපු ඇත්තක් කියන දර්ශනේ ඔය ටිකයි අපේ මනසයි එකක් නොවී එකතුලා ජීවත් වෙන මට්ටමක්. ඔන්න ඔතන දක්වා කළ යුතුයි කල්පහවතාව පහකට යුතු කියලා කිව්වේ අර ඇත්ත නොදන්නා කාලයක් ඉකරගත්තු වැරදි කුරුව ඇත්ත දැක්ක කියලා ඇත්ත දැනගත්ත කියලා වැරදි හුරුව නැති වෙනවා. වැරදි හුරුව තියෙනවා තව. දැන් ඒ හුරුව ගෙවා ගන්න. ගලක් හදිස්සියේ උරච්චි කරනවා වගේ මේ හිත ගෙවන්න ඕන. අනුක්‍රමයෙන් ටික ටික මේ වැරදි හිත ගෙවන්න ඕන. ඒක ගෙවන්න පුළුවන් එකක්. ගෙවිය යුතු එකක්. මේ ආශ්‍රයයක් තියෙනවා. මේ ආශ්‍රය විශ්ේ කරගන්න. කහ කැල්ල කුරච්චි කරන්න කරන්න එක ක්ෂය වෙනවානේ ඒ වෙනවානේ. ඒ වගේ මේ ආශ්‍රය ක්ෂය කරගන්න මේ ආශ්‍රය ගෙවලා ගන්න ඕගොල්ලෝ. නැවත 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 බලනකොට ওই වැඩි හුරු ජීවි. මොකද දැන් ස්කන්ධයක හැටිච්ච ස්කන්ධ අනුව ගිය දික්කිතාකට පිළිවෙතක් නැමේ කියන්නේ. ඒක බෑ. ඒක උරච්චි කරන්න බෑ. ස්කන්ධ ටිකක් එක්කමයි තියෙන්නේ. දැන් මේ ටික පුළුවන් ස්කන්ධය නෙමෙයි. ස්කන්ධය ආරම්භය අපිට ඇති වෙන ගැටියක්. ඒක උරච්චි කරලා ආයෙත් කරන්න පුළුවන්. ඉස්සෙල්ලා ඇස් ඉදිරි පිටට එන රූපේ නැතිලා තිබුණ ඒකෙන් උරච්චි කරන් දෙයක් හම්බ වෙලා එන මේ වාස් කරට වෙන විදිහ. නමුත් මේ ටික දර්ශනය ඇති වහම යා දැක්ක ඇත්ත ස්කන්ධවල ස්කන්ධ මොකද රූපය දැක්ක දේව දර්ශනයේ භාවනා පාසම්බ රූපය කියන දර්ශනය කිම භාවනා සිදු කරන්න ඕන එකක් නෙමෙයි. ඒ රූපය ඇත්ත මේක. ඒන රූපය අරද පුද්ගලයේ කියන මේ දැනුමයි ගෙවල් ගන්න උන කියනවා. එතකොට මෙන්න මේ ආශ්‍රය චේතනකට කියනවා නැත්නම් අවශ්‍ය ලෝභීත මොල් කියනවා. භාවනා පාසම්බ භාවනා හැම කුසලයක්ම හැම විපාකයක්ම හැම රූපයක්ම දර්ශනයකින්ම භාවනා කරනකොට අයින් කරන්න උත්සාහවත් වෙනවා. අයින් වෙන්න ඕන එකක් තියෙනවා නම් මේක කරනකොට අයින් වෙයි. ඒ නිසා ඒකේදී කවදාවත් හරියට ඔගොල්ලෝ කලම පින් කරන එක නතර කරන්න එපා. ලෝභ දේශ මොහ නතර කරන්න උත්සාහවත් වෙන්නකො. එතකොට යම් කිසි කෙනෙක් දාන ආදී කුසල ධර්ම සිද්ධ කරන්නේ මේ වගේ බුද්ධ ආදී උත්තම පහළ වෙච්ච මේ අවස්ථාවෙන් වැඩක් ගන්න මේ දර්ශනය කරගෙන අපි කෙනෙක් ලබන්න බෑ කියන්නේ අනිවාර්යයෙන්ම පුළුවන් ඕලබුහා එක්ක මොහොතක් නෙමෙයිකොලෝ ආත්ම කීයක් Tamange හිතුවොත් සමකටික කරගත්ත කියන්නේ අනවරාගු සංසාරයකට පුතුම පිටක් වේ ඔයගොල්ලෝ ගන්න සමර්ථකම් කළොත් ඉතින් අපි හොඳට කැපවීමෙන් කළොත් මේ ජීවිතේ දීමත් කෙරවල සම්බන්ධව මාතම පොඩි මහදාර ගන්න සම්බන්ධයි තමයි මේ කතා කරපු ටික මොනෝනි උසහාය කපට කළා තමයි මේකත් පස්සේ කියන්නේ නෝනක් තමයි පුදුමා උනත් පුදුමා මේක දැරසන්නකට පස් නෝනක් පුදුමා මොනස් තමයි එනිසා හැමදාම උත්සාහවත් කරලා තමන්ගේ ජීවිතෙත් තමන් රැකවරණයත් වෙන්න කරගන්න සතරට වැටෙනවා අපි කියල ගන්න කෙනෙක් වෙන්නේ ජීවිතේ පුරාවකට මනුස්සය කියලා පුදුමාවක් එක්කද දුකක් නැතිවට නිසා පහසෙන් උඹට නිසා අපි පාසා හිස්සේ දන දුක මොනාපකන්නන් සුගතියක වෙලා දුකදීකට පස්සොත් කොහොමද කියන්න කියලා හිතන්න ඒ නිසා සංවේදී ඇති කරගෙන හැමදාම මේ උතුම් අවස්ථාව ලැබුණේ ප්‍රොජෙක්ට් කරගන්න මේ සතර දුක් නතර වෙන්න ඒ විදිහට ඒ සඳහා විශේෂතාව හේතු කොට